හොඳයි, අද අප්‍රේල් මාසයේ 11 වෙනිදා අපි කලින් සඳහන් කරපු ආකාරයට අද දවසේදී විශේෂ දිනයක් සමරනවා මුළු ලෝකයේ පුරාම. ඒ තමයි ලෝක පාකින්සන්ගේ රෝගය පිළිබඳ දිනය විදිහට තමයි අද දවස නම් කරලා තියෙන්නේ. ඒ නිසා මේ පාකින්සන්ගේ රෝගය පිළිබඳ මුළු ලෝකයේ පුරාම දැනුවත් කිරීමේ වැඩසටහන අද දවසේ ක්‍රියාත්මක වෙනවා. අපි ඒ නිසා අද දවසේ SBS සිංහල වැඩසටහනේ මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්නට හිතුවා. ඒ සඳහා අපි මේ මොහොතේදී ගෞරවයෙන් සම්බන්ධ කරගන්නවා මෙල්බන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය තිස්ස විජේරත්න මහතාව. අයිබෝන් සුබෝදැසනක් කියලා පිළිගන්න ඔබතුමාව.
අයිබෝන් මදර සුබෝදැසනක් ඔබටත්, සුබෝදැසනක් අපේ අසන්න සියලු දෙනාටමත්, හැමෝටම සුබ අලුත් අවුරුදුත් ප්‍රාර්ථනා කරනවා ළඟ ළඟම ඉන්න මේ වෙලාවේ.
හොඳයි වෛද්‍යතුමනි, අපි මුලින්ම පැහැදිලි කරගමු මොකද්ද මේ පාකින්සන්ගේ රෝගය කියන්නේ කියලා.
ඇත්තටම මේ මදුර මේක ඉතාමත්ම කාලකිත ප්‍රශ්නයක් ඔබ මගෙන් ඇහුවේ. එකක් අද ලෝක පාකින්සන් දවස, ඊට අමතරව මේ අවුරුද්ද පාකින්සන් රෝගය හා සම්බන්ධ කාට කාටත් ඉතාමත්ම සුවිශේෂ අවුරුද්දක්. මොකද වෛද්‍ය ජේම්ස් පාකින්සන් 1817 පාකින්සන්ස්ගේ රෝගය කියලා මේ රෝගය ගැන විස්තර කරාට පස්සේ මේ අවුරුද්දේ අපි ඒ පිළිබඳව 200 වෙනි අවුරුද්ද සමරනවා. ඒ නිසා ඇත්තටම ලෝකේ පුරාම ඒ පිළිබඳව වැඩමුළුත් මේ අවුරුද්ද පුරාම පැවැත්වෙනවා. දැන් ඔබේ ප්‍රශ්නයට මම උත්තර දෙන්න උත්සාහ කරොත්, පාකින්සන් රෝගය කියලා කියන්නේ දැන් අපි හැමෝම ඩිමෙන්ෂියා රෝගය ගැන අහලා තියෙනවා. ඊට අමතරව මෝටර් නියුරෝන් ඩිසීස් කියලා රෝගයක් අහලා ඇති. මේ වගේ අපේ ස්නායු පද්ධතියට වැළඳෙන නියුරෝ ඩීජෙනරේටිව් ඩිසෝඩර්ස්, එහෙම නැත්නම් මේ අපේ ස්නායුවල ක්‍රියාකාරීත්වය ටික ටික අඩපණ වීගෙන යන නිසා ඇතිවන රෝග තත්ත්වයන් අතරේ ඉතා බහුලම රෝගයක් තමයි පාකින්සන්ගේ රෝගය කියලා කියන්නේ. මේ රෝගයට පාකින්සන්ගේ රෝගය කියලා කියන්නේ වෛද්‍ය ජේම්ස් පාකින්සන් තමයි බටහිර වෛද්‍ය විද්‍යාවට මේ රෝගය ගැන ඇත්තටම මුලින්ම ෂේකින් ෆෝල්සි කියලා රචනාවක් ලියලා 1817 මේ රෝගය ගැන විස්තර කළේ. සාමාන්‍යයෙන් මේ රෝගයේ තියෙන රෝගින්ට අත වෙවුලීම, එහෙම නැත්නම් කකුල් වෙවුලීම, අත පයවල දරබැලු වීමේ ගතිය, එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් වැඩි කල්පනාවක් නොකර කරන අපේ අත්පා වලින් කරන චලනයන් ඉතා සුමුදු විදිහට කරගන්නට බැරිවීම සහ අපේ සමතුලිතතාවය නැතුව ගිහිල්ලා අපිට හරියට ඇවිද ගන්න බැරිව, එහෙම නැත්නම් ඇවිදගෙන යනකොට වැටෙන්න යන ගතිය වගේ එන එක, මෙන්න මේ වගේ මේ රෝග ලක්ෂණ තොගයක එකතුව වෙන රෝගයකින් විස්තර කරන්න බැරි වෙනකොට අපි ඒකට කියනවා පාකින්සන්ගේ රෝගය කියලා.
ඒ වගේම අපි ඊළඟට පැහැදිලි කරගමු මොනවද මේ රෝග ලක්ෂණ කියලා.
ඇත්තටම බටහිර වෛද්‍ය විද්‍යාවේ වෙනත් රෝග වගේම පාකින්සන් රෝගය පිළිබඳවත් අපි බොහෝ දේවල් මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා. මීට අවුරුදු 230 අපි දැනගත්ත නැති දේවල්. මුලින්ම පාකින්සන් රෝගය විස්තර කරනකොට ජේම්ස් පාකින්සන් මේ රෝගය විස්තර කරේ මම අර මුලින් කියපු කාරණා ටිකත් එක්ක. වේවුලන එක, එහෙම නැත්නම් අතපයේ තියෙන තද ගතිය, නැත්නම් දරදලු ගතිය, එහෙම නැත්නම් අර තමන්ගේ ශරීරයේ සමතුලිතකම නැති වෙලා තියෙන ගතිය, ඒව තමයි අපි පාකින්සන් රෝගයේ හැටියට මුලින් හඳුනාගෙන තිබුණ රෝග ලක්ෂණ. උදාහරණයක් හැටියට මේ මම කියන විස්තරය හදගෙන ඉන්නකොට අපේ අසන්නෙකුට හිතේම වා ගන්න පුළුවන් වෙයි කොන්ද ටිකක් වකුඩු කරගෙන අත පොඩ්ඩක් වේවුලා බොහෝම හෙමීට ඇවිදගෙන යන කෙනෙකුගේ රූපයක්. ඒක තමයි සාමාන්‍ය පාකින්සන් රෝග ලක්ෂණ හැටියට අපි දැනගෙන හිටියේ. නමුත් පහුගිය අවුරුදු 5-10 ඇතුළත අපි දැනට හඳුනගෙන තියෙනවා මේ වගේ, ඒ කියන්නේ මේ තමන්ගේ සිරුරේ චලනය සම්බන්ධව නැතිවන රෝග ලක්ෂණ වලට අමතරව, ඊට අමතරව එහෙම නැත්නම් චලනය හා සම්බන්ධ නොවන රෝග ලක්ෂණ, අපි ඒවට බටහිර වෛද්‍ය විද්‍යාව කියන නොන් මෝටර් සිම්ටම්ස් කියලා, මෙවැනි රෝග ලක්ෂණ බොහොමයක් තියෙන බව දැන් අපිට පෙනිලා ගිහිල්ලා තියෙනවා. මේ වගේ රෝග ලක්ෂණ අතර තියෙන දේවල් තමයි දැන් අපි නිදාගන්න ගියපුවාම අපි හරියට නිින්ද යන්නේ නැහැ, කැඩි කැඩි නිින්ද යන්නේ. එහෙම නැත්නම් නිින්දට වැටෙනකොටම වගේ ටිකක් මේ බරපතල නරක හීන පේන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඒ රෝගයේ ලක්ෂණයක් හැටියට ඊටාම කලින්ම ඒ එවැනි සිහින අපි මේ රංගපාල පෙන්වන්න යනවා වගේ අවස්ථාවල් වාර්තා වෙලා තියෙනවා. උදාහරණයක් හැටියට කෙනෙක් නිින්දට වැටිච්ච ගමන් තදින් අතපය ගැහෙනවා නම්, එහෙම නැත්නම් සාමාන්‍ය කෙනෙකුට වඩා දඟලන ස්වභාවයක් තියෙනවා නම් මේකට අපි බටහිර වෛද්‍ය විද්‍යාවේ කියනවා රෙම් බිහේවියර් ඩිසෝඩර් කියලා. ඒ කියන්නේ නිින්දේ එක්තරා කොටසකදී ඇතිවෙන චර්යාත්මක ආබාධයක් හැටියට. මේකත් පාකින්සන් රෝගයේ අර නොන් මෝට ලක්ෂණයක් හැටියට මුලින්ම අඳුරගන්න පුළුවන් එකක් කියලා. හැමෝටම නෙවෙයි මේක ඉන්නේ, හැමෝටම ඇති වෙන දෙයක් නෙවෙයි ඒක, එවැනි රෝග තත්ත්වයක්. ඊට අමතරව කාන්සාව වගේ රෝග ලක්ෂණ, එහෙම නැත්නම් විෂාදය වගේ රෝග ලක්ෂණ, ඊට අමතරව දවල් කාලයට තදින් නිදිමත වෙන ගතිය, රෑට කැඩි කැඩි නිින්ද යන ගතිය, රෑට වරින් වර නැගිටලා මුත්‍රා කරන්න යන්න ඕන වෙන ගතිය, මෙන්න මේ වගේ රෝග ලක්ෂණ බොහොමයක් අර චලනය හා සම්බන්ධ නොවන රෝග ලක්ෂණ හැටියට දැනට හඳුනගෙන තියෙනවා.
ඕනම රෝගයක් වැළඳෙන්නට හේතු කාරණා තියෙනවා. දැන් මේ පාකින්සන්ගේ රෝගය සඳහා බලපාන හේතු කාරණා මොනවද වෛද්‍යතුමනි?
මේක ඉතාමත්ම හොඳ ප්‍රශ්නයක් මధుර. අවාසනාවකට වගේ කිසියම් පුද්ගලයෙකුට පාකින්සන් රෝගය හැදෙන්නේ ඇයි කියන එකට හරියටම නිවැරදි උත්තරයක් දෙන්න තරම් අපේ වෙදකම දක්ෂ තත්වයක නැහැ කියන එක කනගාටු වෙනත් කියන්න සිද්ධ වෙනවා. සමස්තයක් හැටියට ගත්තහම මට දෙන්න පුළුවන් සරලම උත්තරය තමයි කෙනෙක්ගේ උපතේදී ඇතිවෙන ජානමය නැඹුරුතාවය පාකින්සන් රෝගය හැදෙන්නට වැඩි වෙන්න ඉඩකඩ තියෙනවා. ඊට අමතරව ප්‍රවේණියම් කලාතුරකින් ඇති වෙන පාකින්සන් රෝග තත්ත්වයනුත් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් ඇටියට කෙනෙකුට පාකින්සන් රෝගය අවුරුදු 14 15 දී වගේ වැළඳුණොත් එහෙම බොහෝ දුරට එවැනි රෝගයක් අර විදිහට ජානමය තත්ත්වයකින් ආපු රෝගයක් වෙන්න පුළුවන්. මේක ඉතාමත්ම දුර්ලභ අවස්ථාවක්. මෙවැනි පෞල් කීපයක් තමයි මුළු ලෝකේ පුරාම සිටින්නේ ඇත්තටම. ඊට අමතරව තවත් එක හේතුවක් තමයි අපි 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 දැන් හැමෝම ජීවීන් හැටියට ගත්තහම අපි හැදිලා තියෙන ඥානමය තත්ත්වය අනුව අපිට පාකින්සන් රෝගේ හැදෙන්න වැඩි නැඹුරුවක් තියෙන්න පුළුවන්. ඒකෙන් අදහස් වෙන්නේ දැන් කිසියම් කෙනෙකුට පාකින්සන් රෝගේ තිබුණොත් එයාගේ දරුවන්ට පාකින්සන් රෝගේ හැදෙනවා, ඒගොල්ලන්ගේ දරුවන්ටත් පාකින්සන් රෝගේ හැදෙනවා. මම කියන්නේ එහෙම කතාවක් නෙවෙයි. මම කියන්නේ කෙනෙක් හැදිලා තියෙන ඥානමය තත්ත්වය අනුව එම පුද්ගලයාට අනාගතයේදී පාකින්සන් රෝගේ හැදෙන්නට පුළුවන්. විශේෂයෙන්ම ඊට අවශ්‍ය කරන පාරිසරිකමය සාධක එකතු වුණාට පස්සේ. දැන් මේ පාරිසරිකමය සාධක කියලා කිව්වම අපිට එක එක අදහස් කිහිපයක් තියෙනවා මිසක් ඒවා හරියටම නිවැරදිවම තහවුරු වෙලා නැහැ. දැන් උදාහරණයක් ඇටියට කෘෂි රසායන ද්‍රව්‍ය, උදාහරණයක් ඇටියට දිලිරනාශක වගේ දේවල් වැඩියෙන්ම පාවිච්චි කරන පුද්ගලයෙකුට පාකින්සන් රෝගය පාවිච්චි කරන කියලා කියන්නේ මම කියන්නේ ගොවියෙකු හැටියට භාවිතා කරන කෙනෙකුට පාකින්සන් රෝගය හැදෙන්න නැඹුරුතාවයක් තියෙනවා වගේ කියලා අදහසක් තියෙනවා මිසක් ඒක හරියටම තහවුරු වෙලා නැහැ. මමත් හවුල් වෙලා තිබිච්ච ලංකාවේ මේ වැනි කරපු පරිශන වලින් අපිට එහෙම දෙයක් පේනුනේ නැහැ මීට අවුරුදු 20කට විතර උඩදී. ඊට අමතරව ලිංග වල තියෙන වතුර බොන අයට පාකින්සන් රෝගය හැදෙන ලක්ෂණ තියෙන ප්‍රවණතාවය වැඩි කියලා අදහසක් තිබුණාට ඒකත් හරියට තහවුරු වෙලා නැහැ. ඊට අමතරව දුම්පානය කරන අයට පාකින්සන් රෝගය හැදෙන්න තියෙන නැඹුරුතාවය අඩුයි කියලා වගේ අදහසක් තියෙනවා. නමුත් එහෙම ඒකත් හරියටම තහවුරු වෙලා නැහැ. මම සාමාන්‍යයෙන් මේ ගැන වෛද්‍ය ශිෂ්‍යන්ට කියනකොට කියන්නේ හුඟක් වෙලාවට ඒකට හේතුව ඒ දුම්පානය කරන දිදු වෙනත් රෝගවලින් මේ යනවා වෙන්න පුළුවන්. ඒ නිසා වෙන්න ඇති මේ පාකින්සන් රෝගය පෙනෙන්නේ නැත්තේ කියලා.
හොඳයි, අපි කතාබහ කරමින් සිටින්නේ මෙල්බන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය තිස්ස විජේරත්න මහතා සමග. මේ පාකින්සන්ගේ රෝගය පිළිබඳ අද දවසේ පාකින්සන්ගේ රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ ලෝක දිනය විදිහට තමයි නම් කරලා තියෙන්නේ. අපි කතාබහ කරා මේ රෝගය කියන්නේ මොකක්ද, මෙහි රෝග ලක්ෂණ සහ මේ සඳහා බලපාන හේතු කාරණා මොනවද කියන කාරණා. ඒ වගේම අපි ඊළඟට දැනගන්නට කැමති වෛද්‍යතුමනි මේ සඳහා තිබෙන ප්‍රතිකාර ක්‍රම මොනවද කියලා.
මේක ඉතාමත්ම වැදගත් මේ ප්‍රශ්නයක් මధుර. මං හුඟක් මගේ පාකින්සන් රෝගීන්ට කියන කතාවක් තමයි. දැන් හුඟක් රෝගීන් කලබල වෙනවා මේක පාකින්සන් රෝගය නම් වෙන්න එපා කියන එක තමයි මගේ ප්‍රාර්ථනේ. මොකද ඒකට බෙහෙතක් නැහැනේ හරියට කියලා. දැන් එහෙම බෙහෙතක් නැති ලෙඩ ගොඩාක් තියෙනවා මේ ලෝකේ. අපි ඉච්චර කලබල වෙන්නේ නැති උදාහරණයක් ඇරෙයි අදිරුධිර පීඩනය, දියවැඩියා රෝගය, ඇදුම රෝගය. මේකකටවත් නිත්‍යාවටම සනීප කරන ප්‍රතිකාරයක් අපිට නැහැනේ. එහෙම නැති වුණා කියලා අපි මේ රෝග හොඳට මෙල්ල කරගෙන අපේ ජීවිතේ සාමාන්‍ය විදිහට පවත්වාගෙන යනවා. පාකින්සන් රෝගයටත් පාකින්සන් රෝගයේ නිත්‍යාවට සුව කරන්න බැරි රෝග ප්‍රතිකාර අපිට නොතිබුණාට 2017 වෙනකොට ඉතාමත්ම විශාල ප්‍රතිකාර ක්‍රම ප්‍රමාණයක් අපි සතුව තිබෙනවා. මේ ප්‍රතිකාර ක්‍රම අපිට ප්‍රධාන වර්ග කීපයකට බෙදන්න පුළුවන්. එකක් තමයි පාකින්සන් රෝගය අපි හඳුනාගත්තට පස්සේ මුල් අවුරුදු කීපය ඇතුළත ප්‍රතිකාර කරන විදිය. ඊට අමතරව පාකින්සන් රෝගේ දිගින් දිගට කල් ගත වෙනකොට අවුරුදු 10ක් 15ක් 20ක් වෙනකොට පාකින්සන් රෝගේ අවසාන කාල වෙනකොට අපි පාවිච්චි කරන ප්‍රතිකාර ක්‍රම. ඊට අමතරව තවත් ප්‍රතිකාර ක්‍රම තියෙනවා, ශල්‍ය වෛද්‍යමය ප්‍රතිකාර ක්‍රම. තවත් ප්‍රතිකාර ක්‍රම තියෙනවා, දැන් ඔය ඉන්සියුලින් ඉන්ෆියුෂන් පම්ප් කියලා කියන්නේ, ඒ කියන්නේ පොම්ප් එකකින් ඉන්සියුලින් විදින්නේ සමහර දීවැඩියා රෝගීන්ට. ඒ වගේ එවැනි ඉන්ෆියුෂන් පම්ප්, එහෙම නැත්නම් ඒ කියන්නේ ටිකක් වඩා බරපතල තත්ත්වයට පත් වෙච්ච රෝගීන්ට ප්‍රතිකාර කර හැකි සංකීර්ණ ප්‍රතිකාරකමත් පාකින්සන් රෝගයේ සතුව තිබෙනවා. මීට අමතරව තවත් වැදගත් දෙයක් තමයි ඖෂධමය නොවන ප්‍රතිකාරත් පාකින්සන් රෝගය සඳහා පාවිච්චි කරනවා. දැන් අද මේ ප්‍රවෘත්ති බලපු අයට අය දකින්න ඇති එක නිවුස් අයිටම් එකක් තිබුණා, බයිසිකල් පදින එකෙන් පාකින්සන් රෝගය මෙල්ල කරගන්න සහ දිගට මේ වැඩි දියුණු වෙන එක අඩපණ කරගන්න පුළුවන් කියලා. ඒ වගේම යෝග ප්‍රතිකාර ක්‍රම, ඊට අමතරව වෙනත් භෞත චිකිත්සක ප්‍රතිකාර ක්‍රම, නැටුම්, විශේෂයෙන්ම ඔය ආර්ජෙන්ටීනියන් ටැංගෝ නැටුම් සම්ප්‍රදාය කියන එක, එවැනි ප්‍රතිකාර පවා පාකින්සන් රෝගයේ රෝග ලක්ෂණ මෙල්ල කරන්නට පුළුවන් ප්‍රතිකාර හැටියට පෙනිලා ගිහිල්ලා තියෙනවා. මෙතනදී කියන්න ඕන වැදගත්ම කාරණයක් තමයි පාකින්සන් රෝගය සඳහා ප්‍රතිකාර කරන කොට පාකින්සන් රෝගය සඳහා විශේෂ උනන්දුවක් තියෙන ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් ඒ ප්‍රතිකාර ගන්න පුළුවන් නම් එවැනි රෝගියෙකුට ලබා ගන්නට පුළුවන් ප්‍රතිලාභ වැඩි බව පර්යේෂණ වලින් පෙනිලා ගිහිල්ලා තියෙනවා. මේක ඔස්ට්‍රේලියාවේ නම් ඉතාමත්ම ලේසි මේ පරීක්ෂා කරලා බලන්න. පාකින්සන්ස් වික්ටෝරියා හරි එහෙම නැත්නම් තමන්ගේ මේ ප්‍රාන්තයේ තියෙන පාකින්සන්ස් ඇසෝසියේෂන් එකට ගියපුවාම ඒකේ ලිස්ට් එකක් තියෙනවා, මෙන්න මේ විශේෂඥ වෛද්‍යවරුන් තමයි පාකින්සන් රෝගය සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් තියෙන විශේෂඥ වෛද්‍යවරු හැටියට. එතකොට රෝගීන්ට තෝරගන්න පුළුවන් කොයි විශේෂඥ වෛද්‍යවරු ළඟටද යන්න ඕන. ඊට පස්සේ තමන්ගේ පවුලේ වෛද්‍යවරයාගෙන් රෙෆරල් එකක් ඉල්ලගන්න පුළුවන් මේ විශේෂඥ වෛද්‍යවරුන් බලන්න.
හොඳයි, අපි අවසාන වශයෙන් දැනගන්නට කැමති ඔබතුමාගෙන් මේ රෝගයෙන් මිදීමට පෙර ආතුව සිටම ගන්නට හැකි ක්‍රියාමාර්ග මොනවද කියලා.
පාකින්සන් රෝගයෙන් මදුර මිදෙන්නට මම අර ඉස්සෙල්ලක වගේ අපි හරියටම මේ රෝගය ඇති වෙන හේතුව තාම හොයාගෙන නැති නිසා මට හරියටම උත්තරයක් දෙන්න අමාරුයි. මෙන්න මේ ටික කරොත් මේක හැදෙන එක සම්පූර්ණයෙන්ම වළක්ව ගන්න පුළුවන් කියලා. හැබැයි සාමාන්‍යයෙන් මම මේ වෙලාවේ මතක් කරන්න කැමති අපේ මොළේ තමයි අපේ ශරීරයේ තියෙන ඉතාමත්ම ආශ්චර්යමත්ම ඉන්ද්‍රිය. මේ ඉන්ද්‍රිය ආරක්ෂා කරන්නට පුළුවන්, අපිට කරන්න පුළුවන් හුඟක් දේවල් තියෙනවා. අපි සෞඛ්‍ය සම්පන්න විදිහට ජීවත් වීමෙන්, යහපත් ආහාර මාර්ග ගැනීමෙන්, මනස බොහොම සමතලිතව තබා ගැනීමෙන්, ශාරීරික ව්‍යායාම වල නිරන්තරයෙන් නියුතු වීමෙන්, දුම්පානය නොකිරීමෙන් සහ මත්පැන් පානයෙන් වැළකී සිටීමෙන් හෝ අවම වශයෙන් පාවිච්චි කිරීමෙන්. ඒත් එක්කම මේ ප්‍රශ්නයට අදාළ නැති වුණත් මට අවසාන වශයෙන් කියන්න ඕන තවත් කාරණයක් තමයි මම මගේ රෝගීන්ට නිතරම කියන කතාවක් තමයි ඔබට පාකින්සන් රෝගය තියෙන බව අපි දැන් තීරණය කළා තියෙනවා, අපි ඒකට වෙදකම් කරගෙන යනවා. නමුත් ඔබ පාකින්සන් රෝගයට ගොදුරු විය යුතු නැහැ. පාකින්සන් රෝගය ඔබේ පිටුපස්ස පැත්තකින් තියෙද්දි ඔබේ ජීවිතය වෙනදාටත් වඩා සාර්ථකව වෙන අනිත් දේවල් කරගෙන යනවා වගේ වෛද්‍ය ප්‍රතිකාරත් වෙනත් ඖෂධමය නොවන ප්‍රතිකාරත් කරගෙන බොහොම ධනාත්මක හිතක් ඇති කරගෙන ධනාත්මක විදිහට ජීවිතයට මුහුණ දෙන්න ගියපුවාම පාකින්සන් රෝගයත් බොහෝ දුරට මෙල්ල කරගන්න පුළුවන් කියන කතාව තමයි මම මගේ රෝගීන්ට නිරන්තරයෙන්ම කියන්නේ.
ලෝක පාකින්සන්ගේ රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ දිනය අදයි. ඒ නිසාම තමයි අපි මේ සඳහා SBS සිංහල වැඩසටහනෙන් මෙල්බන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය තිස්ස විජේරත්න මහතා සමග මේ රෝගය පිළිබඳව සාකච්ඡා කළේ. ඔබතුමාට බොහොමත්ම ස්තුතියි අපව සහ අපගේ අසන්නන්ව දැනුවත් කරාට.